Honorable S. Adekalnathan, you have 13 minutes.
Nandri, Salimadangum, Utunavali. Valinatu Amachi, Sanda, Pudayangale, Pesuadele, Matatamalchi Adigre, Enakumun Amateur, Rajanga Amateur Hill, Uriati, a Pinbu, Chilakarthakale, Cholela, and Ulakre, Amateur of Hill, Uriatu and Rapodu. The பொருளாதாரம் மேம்பாடு சம்பந்தமாக வெளிநாட்டு அமைச்சு எந்த அளவிற்கு தன்னுடைய செயல்பாட்டை வெளிநாட்டிலே இருக்கிற தூதரங்கள் எல்லாரும் உழைத்து அந்த பொருளாதார பிரச்சனையை மேற்கொண்டுகின்ற ஒரு செயல்பாட்டை செய்ததாக எடுத்து கூறியிருந்தீர்கள் உண்மையிலே அந்த விடயம் ஒரு விலைவாசிகள் கூட இருந்தாலும் கூட இன்றைக்கு பொருளாதார நிலைமை ஒரு அளவிற்கு முன்னுக்கு வந்திருக்கிற சூழலை பார்க்கின்ற போது உங்களுடைய கருத்தை நான் ஏற்றுக்கொள்கிறேன் அதைவிட இரண்டு மூன்று விடயங்களை சொல்லி முக்கியமான விடயங்களுக்கு வரலாம் என்று நினைக்கின்றேன் இதில் முக்கியமான ஒரு விடயத்தை சொன்னீர்கள் இந்த வெளிநாட்டிலே பாஸ்போர்ட் எடுப்பவர்களுடைய பிரச்சனை அது பாடு மிகவும் ஒரு காலதாமதமாகி கிடைக்கின்ற வாய்ப்பை உண்டு பண்ணி இருக்கிறது ஆகவே நீங்கள் உங்களுடைய உரையிலே அதை தொட்டு வந்தீர்கள் உண்மையிலே அதை துரிதமாக கிடைப்பதற்கான ஏற்பாடுகளை செய்தீர்கள் என்றால் உண்மையிலே நல்லொரு விடயமாக அமையும் ஏனென்றால் பல பாஸ்போர்ட்டுக்கு அப்ளை பண்ணி பல பேர் காத்திருக்கிறார்கள் அதைவிட முக்கியமான விடயம் என்னென்றால் இந்த வெளிநாட்டிலே இறக்கின்ற எங்களுடைய உறவுகளுடைய உடல்களை இங்கு கொண்டு வருகின்ற காலதாமதம் ஏற்படுகிறது உண்மையிலே அந்த இறக்கின்றவர்கள் தங்களுடைய உடல்களை இந்த இலங்கையிலே தங்களுடைய பிரதேசத்திலே புதைக்க வேண்டும் என்று நினைக்கின்றவர்களுடைய உடல்கள் இங்கு கொண்டு வருகின்ற போது காலதாமதம் ஏற்படுகிறது அதற்கான துரித நடவடிக்கையை உங்களுடைய அமைச்சின் ஊடாக செய்ய வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன் அடுத்ததாக இந்த வெளிநாடுகளுடைய எல்லாரையும் சமனாக பார்க்கின்ற ஒரு சம்பந்தமாக பேசியிருந்தீர்கள் என்னை பொறுத்தமட்டில் சில கேள்விகள் இருக்கிறது இந்த இலங்கை இந்திய ஒப்பந்தம் சம்பந்தமாக இந்த மாகாண சபை முறைமை இன்றைக்கு அது எந்த அளவிலே தேர்தல் ஒத்திவைக்கப்பட்டிருக்கிறது இந்த ஒப்பந்தம் தொடர்ச்சியாக பேசப்படுகின்ற ஒரு நிலை காணப்படுகிறது ஆகவே வெளிநாட்டு அமைச்சு இதிலே என்ன அக்கறை கொண்டிருக்கிறது இந்த இலங்கை இந்திய ஒப்பந்தத்தை நடைமுறைப்படுத்துவதற்கான செயல்பாடுகளை செய்வதற்கான காரியங்களை என்ன செய்திருக்கிறது என்பதை இறுதியாக உங்களுடைய பதிலே சொல்ல வேண்டும் என்பதும் இரண்டாவது இந்த தனியே நாங்கள் கடத்தொழில் அமைச்சை நாங்கள் குறை கூறுவதிலே அர்த்தமில்லை கடத்தொழில் இந்திய இலங்கை மீனவர்களுடைய பிரச்சினை அது பெரிய ஒரு காலங்காலம் தொட்டு வருகின்ற ஒரு பிரச்சனையாக பார்க்கக்கூடியதாக இருக்கிறது ஆகவே இந்திய ட்ரோலர்கள் வருகை சம்பந்தமாக தனிய கடத்தொழில் அமைச்சை மட்டும் நாங்கள் கையில் நீட்டிவிட முடியாது வெளிவாரத்துறை அமைச்சும் இதிலே கடமையிலே அந்த கடமையை ஆட்ட வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம் அந்த வகையிலே அமைச்சர் அவர்களே இந்த விடயத்தை துரிதமாக நிறுத்துவதற்கான வழிவகைகளை நீங்கள் கையாளுகின்ற போது இந்த எங்களுடைய மீனவர்களுடைய பிரச்சனையை இந்திய மீனவர்களுடைய வருகையை எப்படி அதை மாற்றி அமைக்கலாம் என்ற ஒரு திட்டத்தை வைக்கின்ற போது நிச்சயமாக அதற்கு உங்களுக்கு ஆதரவு தருவதற்கு இந்தியா சென்று பேசுவதற்கு கூட கடத்தொழில் அமைச்சு உங்களுடைய ஏற்பாட்டில் நீங்கள் அந்த பிரச்சனையை கையில் எடுத்து செயல்படுகின்ற போது எங்களுடைய ஆதரவுகள் நிச்சயமாக இருக்கும் ஏனென்றால் வெளிநாட்டு அமைச்சு இதிலே கவனம் செலுத்த வேண்டும் தனிய மீனவ கடத்தொழில் அமைச்சு செலுத்துவதன் ஊடாக அதிலே அது வெற்றி கிடைப்பது என்பது இயலாத ஒரு விடயமாக நாங்கள் பார்க்கின்றோம் இந்த அடுத்தது இறையாண்மை எங்களுடைய நாட்டிலே இறையாண்மை எந்த நாட்டுக்கும் அடிபணிய மாட்டோம் எந்த நாடும் எங்களோடு எங்களை நடத்தக்கூடாது என்று உங்களுடைய பேச்சிலே பார்க்கின்ற போது நான் கேட்கின்றேன் இந்தியா அயல் நாடு இந்தியா அந்த எங்களுடைய கொரோனாவாக இருக்கலாம் அல்லது பொருளாதார வீழ்ச்சியாக இருக்கலாம், இந்தியா உடனடியாக கையை நீட்டியது எங்களிடம். ஆனால் இப்பொழுது பார்த்தோம் என்றால் சைனாவுடைய இந்த கப்பல் வருகை என்பது ஏனென்று தெரியாமல் இருக்கிறது, கேள்விக்குறியாக. ஆகவே அயல் நாடு இந்தியா என்று பார்க்கின்ற போது அதனுடைய பாதுகாப்பு சம்பந்தமாக இந்தியாவிடம் இந்தியா தனது கேள்வியை எழுப்பது நியாயமான ஒரு விடை. ஆகவே ஏன் அந்த சர்ச்சைக்குள் நாங்கள் செல்ல வேண்டும் என்று நான் உங்களிடம் கேட்டுக்கொள்கிறேன். ஏனென்றால் சைனாவுடைய கப்பல் வந்து இங்கே இலங்கையிலே ஆராய்ச்சி செய்வது எது? இங்கே கடலை ஆழம் படுத்த போகிறார்களா, அல்லது மீன் வகைகளை கண்டுபிடிக்க போகிறார்களா, அல்லது எது, எந்த விடயத்தை அவர்கள் ஆராய போகிறார்கள்? அந்த ஒரு விடயத்தை நாங்கள் கவனத்திலே எடுக்க வேண்டும். ஏனென்றால் இன்றைக்கு பொருளாதார வீழ்ச்சி என்பது கடந்த காலங்களிலே நீதிமன்றம் கூட வெளியிலே சொல்லி இருக்கிறது. சைனாவை பொறுத்தமட்டிலே என்னுடைய கருத்தை நான் சொல்லுகிறேன், சைனாவை பொறுத்தமட்டிலே தன்னுடைய தேவை, அது நிலமாக இருக்கலாம் அல்லது என்ன வடயங்களாக இருக்கலாம், தன்னகத்தை கொண்டு அது தன்னுடைய அதிகாரத்துக்குள் இருக்க வேண்டும் என்று நினைக்கின்ற நாடு. இது வரலாற்று ரீதியாக எல்லா இடமும் நாங்கள் பார்க்க முடியும். ஆகவே ஏன் ஒரு சர்ச்சையை கொண்டு வருகின்ற கப்பல், ஆராய்ச்சி கப்பல் எதுக்கு வருகிறது என்று தெரியவில்லை. ஆனால் இந்தியா பக்கத்து நாடு என்று பார்க்கின்ற போது அது தன்னுடைய கேள்வியை எழுப்புவது நியாயமாக இருக்கு. ஆகவே இறையாண்மை இந்த நாட்டிலே யாரும் எங்களை நடத்தக்கூடாது என்று சொல்லுகின்ற அதே நேரத்திலே நாங்கள் கடமைப்பட்டவர்களாக எங்களுடைய செயல்பாட்டிலே சில தளர்வுகளை நாங்கள் ஏற்படுத்துகின்றோம். அந்த வகையிலே இந்த விடயத்திலே என்னை பொறுத்தமட்டிலே இந்தியாவோடு உங்களுடைய கரங்கள், இந்த நாடு இந்தியாவோடு பற்றி பிடிக்க வேண்டும் என்பது என்னுடைய ஆலோசனையாக இருக்கிறது. அதைவிட இந்த வெளிநாட்டிலே இருக்கின்ற அமைப்புகள் தடை செய்யப்பட்டிருக்கிறது. அமைச்சரவர்கள் நீங்கள் பேசுகின்ற போது தனி நாடு சம்பந்தமாக கருத்துக்கள் பல பேர் சொல்லுகிறார்கள். எங்களை பொறுத்தமட்டிலே நான் தனி நாடு கோரி துப்பாக்கி எடுத்து சண்டை பிடிச்சினேன். ஆனால் இன்றைக்கு அந்த நிலைமை இல்லை. இன்றைக்கு எங்களுடைய இறையாண்மை, தமிழர்களுடைய இந்த நாட்டிலே அக்கியப்பட்டிருக்கின்ற நாட்டிலே எங்களுடைய சுதந்திரம், நாங்கள் வாழக்கூடிய வகையிலே தான் எங்களுடைய செயல்பாடு இருக்க வேண்டும் என்பதுதான் எங்களுடைய கோரிக்கையாகும். ஆகவே இந்த வெளிநாட்டிலே தடை செய்யப்பட்ட அமைப்புகள் இருக்கிறது, அது முழுசாக தடையை எடுக்க வேண்டும் நான் சொல்லவில்லை, ஆராய்ந்து தடைகளை எடுக்க வேண்டும். ஏனென்றால் நாங்கள் பொருளாதாரத்திலே முயற்சி அடைய வேண்டும் என்று நினைக்கின்ற அதே நேரத்திலே இந்த புலம்பெயர்ந்த உறவுகள் தங்களுடைய தேசத்திலே முதலீடுகளை செய்கின்ற போது இந்த தடைகளும் வருகிறது. அடுத்தது பயங்கரவாத தடை சட்டமும் இங்கே கூடுதலாக ஆளுமை கொண்டிருக்கிறது. அண்மையிலே ஒரு குறிப்பிட்ட காலத்திற்கு முதல் நாங்கள் எல்லாரும் இந்த பயங்கரவாத தடை சட்டம் சம்பந்தமாக ஆராய்ந்து பேசினோம். ஆனால் அதுக்கு பிறகு நிதியமைச்சர் சொல்கிறார் அது மாற்றப்படும் என்றெல்லாம் சொல்லுகிறார். ஆனால் இந்த தடைகளை நீங்கள் எடுப்பதற்கான முயற்சியை எடுக்க வேண்டும். இந்த வெளிநாடுகளிலே இருக்கின்ற எங்களுடைய அமைப்புக்குள்ளுடைய தடைகளை எடுக்க வேண்டும் என்று நான் சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கிறேன். மனித உரிமை சம்பந்தமாக எதிர்க்கட்சி தலைவர் நீங்களும் சொன்னீர்கள், பலஸ்தீனம் நடைபெறுகின்ற அந்த அனர்த்தங்கள், அந்த மனித உயிர்கள் பறிக்கப்படுகின்ற சூழலில் ஐநா வரைக்கும் செல்வதாக சொல்லியிருந்தீர்கள். உண்மையிலே நாங்கள் அதை ஆதரிக்கின்றோம். எந்த ஒரு நாட்டிலும் மனித உரிமை என்பது மீறப்படுகின்ற போது கண்டிக்க வேண்டும் அல்லது தண்டிக்க வேண்டும். எங்களுடைய நாட்டிலே ஐநா சொல்லுகின்ற கருத்துக்களை, ஐநா மனித உரிமை சம்பந்தமாக தன்னுடைய தீர்மானங்களை சொல்லுகின்ற போது எங்களுடைய நாட்டிலே நாங்கள் அதை எப்படி பார்க்கிறோம் என்பதுதான் முக்கியமாக இருக்க வேண்டும். ஆகவே எந்த ஒரு மனித உரிமை வேறு நாடுகளிலே மீளப்படுகின்ற போது சட்டி கேட்கின்ற அதே நேரத்தில் இன்றைக்கு பல வருடங்களாக இந்த இனப்பிரச்சனை என்பதும் தீர்க்கப்படாத ஒரு சூழலில் இந்த மனித உரிமை மீறல் சம்பந்தமாக அந்த விடயங்கள் கூட கிடப்பிலே போய்கொண்டிருக்கின்ற ஒரு நிலை காணப்படும். உதாரணத்துக்கு சொல்ல போனால் எங்களுடைய ஐநாவினுடைய தீர்மானம் மிக வலுவாக இருந்தாலும் கூட அதை நடைமுறைப்படுத்துகின்ற வாய்ப்பை தட்டிக்கழிக்கின்ற ஒரு சூழல் இலங்கை செய்கின்ற போது ஐநா மீதும் எங்களுக்கு நம்பிக்கையிட்டு போயிருக்கிறது. ஆகவே ஐநா சொல்லுகின்ற தீர்மானங்களை இந்த இனப்பிரச்சினை என்பது தீர்க்கப்பட வேண்டும். இந்த ஐக்கிய இலங்கைக்குள்ளே இந்த தேசிய இனங்கள் என்று சொல்லுகின்ற தமிழர்கள் எதற்காக போராடினார்கள், எதற்காக மனித உரிமை மீறல்கள் நடைபெற்றது, அதிலே சரிவில்லை என்பதற்கு அப்பால் அந்த இனத்திற்கான தீர்வு என்ன என்பதை நாங்கள் சிந்திக்க தவறிவிட்டோம். ஆகவே இந்த மனித உரிமை சம்பந்தமாக எதிர்க்கட்சி தலைவர் கூட இதிலே பலஸ்தீன ஆடை உடுத்து வந்து தன்னுடைய கருத்தை சொன்னார். உண்மையிலே அதற்கு நாங்கள் ஆதரவாக கையெழுத்தும் போட்டு கொடுத்திருக்கோம். ஆகவே மனித உரிமை எங்கு மீறப்படுகிறதோ அங்கு நாங்கள் குரல் கொடுப்போம். ஆகவே உள்நாட்டில் இந்த மனித உரிமை மீறல் சம்பந்தமாக என்ன நிலைப்பாட்டை வெளிநாட்டு அமைச்சு கொண்டிருக்கிறது, இந்த மனித உரிமை சம்பந்தமாக என்ன தீர்வை எங்களுடைய வெளிநாட்டு அமைச்சு கொண்டிருக்கிறது என்பதை இச்சந்தர்ப்பத்தில் நீங்கள் எடுத்துக் கூற
வேண்டும்.
அடுத்தபடியாக வெளிநாட்டு வேலைவாய்ப்பு. உண்மையிலே நான் கேட்கிறேன், அமைச்சர் இல்லை, அமைச்சர் அவர்களே கொஞ்சம் கவனத்தில் எடுக்க வேண்டும். அமைச்சர் அவர்களே, ஹொன்ரபிள் என நேரம் போது அமைச்சர் கொஞ்சம் கவனத்தில் நான் சொல்ற கருத்தை இருக்கா. இந்த வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் இல்லை, தமிழ் இளைஞர்கள் அதாவது வடக்கு கிழக்கிலே எத்தனை வீதம் சேர்க்கப்பட்டிருக்கிறார்கள் என்பதை சொல்ல வேண்டும். ஆனால் எங்களை பொறுத்தமட்டிலே அப்படியான நிலைப்பாடு இருப்பதாக தெரியவில்லை. எங்களுடைய இளைஞர்கள் இன்றைக்கு போதை வசதிக்குள் அடிமையாகி இருக்கிறார்கள். அந்த இன்றைக்கு பேப்பரை பார்த்தோம்னா போதைப் பொருள் அந்த விடயத்திலே எங்களுடைய மக்கள் அழிக்கப்படுகின்ற ஒரு சூழல் காணப்படும். அவை வெளிநாட்டு வேலைவாய்ப்பு என்பது எந்த அளவிற்கு தமிழ் இளைஞர் யுவதிகளுடைய பகிவாகம் இருக்கிறது என்பதை நான் அமைச்சர்களிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் எங்களிடம்
ஹொனரபிள் ஸ்டேட் மினிஸ்டர்
பிரச்சனை அமத்துமா சந்தான் கரா லோக்கல் ஃபியாக்கியல இத்தனை திரவிட அப்பனே தருணு தருணியான்ட்டு ஏட வித்தியாசராக்கிய அசந்தா கொனுகரகாண்ட அவஸ்தாவில் அபலதுண்டு. இவகையும் துமா சந்தான் கரா ட்ரைனிங் சென்டருக்கா யாப்பனேட்டு தேண்டு
வெளிநாடுகளுக்கு போற ஒரு
take the lunch hour, half an hour for the debate. You want to have that? Yeah, because...
Does the House agree for...
I agree with Honorable...
Thank you.
Kiriyanler's suggestion.
The Parliament, the committee continues. Honorable Selvam Manikkalanthan, you have 1 minute. Please wind up.
இன்றைக்கு வெளிநாட்டு மோகம் என்பது எங்களுடைய அனைத்து இலங்கையில் வாழ்கிற இளைஞர்களுக்கு ஒரு வெளிநாடு செல்ல வேண்டும் என்ற மோகம் இருக்கிறது. ஆனால் இந்த சிறு நாடுகளுக்கு வேலைவாய்ப்புக்கு கஷ்டப்பட்ட இளைஞர்கள் தயாராக இருக்கிறார். ஆகவே அவர்களுக்கு தமிழ் இளைஞர் யுவதிகளுக்கு நீங்கள் முன்னுரிமை அளிக்கப்பட வேண்டும். போரால் பாதிக்கப்பட்ட அந்த இளைஞர்கள் இயலாத நிறையிலேதான் அந்த போதை பஸ்துள் பழக்கங்களுக்கும் விற்பனைகளுக்கும் அவர்கள் உள்ளாக்குறார். ஆகவே இதிலே கவனம் செலுத்திய நான் அமைச்சரிடம் யாழ்ப்பாணம் ராஜாங்க அமைச்சர் யாழ்ப்பாணத்திலே இருக்கின்ற போது நான் அவரை சந்தித்த போது அவர் பல கருத்துக்களை எடுத்துச் சொன்னார். இந்த இளைஞர்களுடைய நிலைப்பாடு சம்பந்தமாக தான் சில திட்டங்களை வைத்ததால் நாங்கள் உங்களிடம் தாழ்மையாக கேட்பது இந்த வடக்கு கிழக்கிலே போரால் பாதிக்கப்பட்ட எங்களுடைய இளைஞர் யுவதிகளை வெளிநாட்டு வேலை வாய்ப்புகளுக்கு முன்னுரிமை அளிக்கப்பட வேண்டும் என்பது எங்களுடைய வேண்டுகோளாக இருக்கிறது. நன்றி.
Thank you. Honorable Minister Ali Sabri.
Just a couple of clarifications, sir. We can put that. First of all, I salute my friend's position that they have now given up the demand for separatism and they want a dignified living within a unitary Sri Lanka. So that's the position. We will stand by that and we will work towards it with you. I salute that position. And unfortunately, as I told even yesterday, I experienced a discussion. We wanted to create Sri Lankan awareness and build bonds with our diaspora, but that representative from a country, a very highly educated girl, lady, was still talking about separatism. So I was disappointed because the whole idea was lost when that happens. Second one is, I agree with you, our relationship with India is very important for us. India stood with us during a very difficult time for us. And if not for Indian support, we wouldn't have come back so fast. Therefore, we will not do, but we are very clear on that, anything which threatens the legitimate Indian security concerns. But in the meantime, everything we are discussing with everybody, and that's why we have introduced a SOP, standard operating procedure for everyone, and not that they are just coming here for research. They work with one of the agencies in Sri Lanka, identify areas of research and comes. So therefore, we will ensure that none of the Indian legitimate security concerns will be threatened. We don't want to do that. We don't want an area which is unstable here. A good, prosperous India is good for Sri Lanka and vice versa. We do agree with that. Thirdly, as far as the human rights are concerned, I think it's important that all of us come to terms with devolution, agree on the criteria across the party line and deliver it. There is very little that the foreign ministry can do it. As a political decision, entire parliament must get together and do it without doing politics on that. It's time that we come to a final solution on that. I do agree with that. And I'm sure Honorable Minister Manushana Nayakkara and his ministry will also understand the problem faced by our Tamil youth in your area. It's our duty as Sri Lankan state to provide equally for all Sri Lankans. So I'm sure they will continue to do that. And Honorable Minister, Honorable Member, you can talk to the ministry and provide expedited solution to the people whom you have identified.
Honorable Minister Manushana Nayakkara.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ ප්‍රශ්නෙට විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනි පුහුණු අපි ලබා දීලා තියෙනවා දමල මාධ්‍යෙන් 7056කට පුද්ගලයින්ට මේ ඔක්තෝබර් 31 වෙනකන් ඒ වගේම non domestic sector එකේ 756 domestic sector එකේ 756ක් අනිත් ක්ෂේත්‍රවලට යන්න 7056කට අපි පුහුණු ලබා දීලා තියෙනවා ඒ වගේම මම ඔබතුමාට විශේෂයෙන්ම කතා කරන්න කැමතියි ඔබතුමන්ලගේ යාපනය දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලත් සමග අපිට විශේෂ සාකච්ඡාවක් අපි පවත්වමු අපි රාජ්‍ය මාත්‍යතුමාට ඒ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් බාර දෙන්න සූදානම් වාර්තා කළා දැන් මේ දවස්වල අපි ඊශ්‍රායලය කරා රැකියාවන් සඳහා යොමු කරන එතනදී කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට අලුත් රැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා ඒ සඳහා උතුරු පළාත ප්‍රමුඛ කරගෙන ලබා දෙන්න වැඩපිළිවෙලක් සංවිධානය කරන්න කියලා මම අපේ රාජ්‍ය අමාත්‍යතුමාට කියනවා මේ වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ඒ වගේම අනෙකුත් වැඩ කටයුතු වලදී අපි මේ ප්‍රමුඛතාවය ලබා දීලා ඔබතුමාල අපිත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු ටික කරමු
Honorable Selvam Manikkarannan Can you make it fast
அந்த இந்திய இழுவப்படகுகள் சம்பந்தமாக இந்திய இழுவப்படகுகள் அது சம்பந்தமாக நீங்க ஒரு முறையான அக்கறையை எடுக்கணும் என்னென்னா சொன்னால் அது பாரிய பிரச்சனைகளை கொண்டது தமிழ் சமூகங்களுக்குள்ள அதிலேயும் நீங்கள் உங்களுடைய கருத்தை சொன்னால் நல்லா இருக்கும்
நினைக்கிறேன்
With your permission, no, fisheries matter is a long-standing matter. It's a sensitive issue. Whatever the decision we have to take, it has to also be acceptable to the fishing community in your area. The problem is in your area, particularly on the northern east. So with the fisheries ministry, with all of you, we'll have a consultation and find a way. Practical solution need to be found on this. Honorable Prime Minister did not say that he had given that solution. He said that among many solutions proposed, one solution is licensing. That's what he said, not that he's going to give licensing or anything. So we need to practically agree. We have told that Broughton trawling should stop. We can't do that. Secondly, I have spoken to the Navy, Honorable Chairman. Unfortunately, Navy is saying sheer number 300 or some numbers comes in and they can't practically stop everybody. So that is why we need to be pragmatic on the ground. I think we will convene a meeting between members of two districts and of the parliament and the Minister of Fisheries and the Foreign Ministry, and we'll form a solution which is acceptable to all. Thank you.
Thank you. Honourable D.B. Herath, you have 12 minutes.
Stuti Garu Sabhapatitumani, Ada Apisakachada Bajane Karana Videsa Kateto Amatya Seat, Yogim Kamkaruha Videsa Rekhyamatya Seat, Pilibando Apikatakaran Bhumat Gaurui. Ekata Hetu Kadagan Vatun Ratakarti Godagana, me Amatya Deka Apita Kochara Kudaukarla the Kino the Kin Karna Pilibando Aubudiak Tiranisa. Api Dano Yamatumala Depalat. Raja Matumala Depalat, Soki, Wagakima, Harita Mitukaram. Ehem Nounanang, Apita IMF, Adar Gandham Benine. Ehem Nounanang, Mesa, Visal Pramanek, Videsi, Ratavalo, Kamkaru, Sumiki, Yavandapulanka Makne. Me Karnatik, Dunuartiki, Vatinakamata, Ekatukirima, Vedikirima, Athanapi Gauru in Sipatkarma Karnava. Garu Sabhapati Tumani, Api. Matabagi, Artiki, Kadagan, Vetila, Linda Palatam Vetich, Ugia Kabideka, Apita Videse, Pesanavine, P. Videse, Sanchita, Nevatila Tibuna, Iveravella, Ilangata Rate, Nispadana, Dadita, Palla, Behala, Kamkaruan, Saha, Urti, Vella Niritavella in Naya, Aragavala, Gudula, Yumvela Tibuni, Meman Pasuvimak Tule, Lim Patula. Arthike Talukaran Netu, Matukurla Gan, Janadi Batu Metur, Andrupaks, Puduanka Maktibuna, Omega Gauru in Sipat Karan. Apita Videsi, Ratavalvela, Udau Nativati Bichavela, Kavilavi, Mahamuda Tabu Tel, Nevurate, Mudal Givagan with the Akne. Yogam Jatiantaratik, Samantha, Bindilatibuni. Apidano Apirate, Nobedi Rata, Kisima Jatika, Ratakata, Bendilane, Eke Vedagat. අවස්ථාවල් කීපයක් මම මතක් කරන්න කැමති කච්චති උද්දූපතේ ප්‍රශ්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියට නොබැදි රටක් හැටියට ප්‍රතිපත්තියක් තිබෙහිඳ ලංකාවට අයිති කරගන්න පුළුවන් කමක් තිබුණා. අය තව වෙලාවක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වර්ගවාදී යුද්ධයත් එක්ක ප්‍රභාකරන් වඩමරච්ච වලට කොටු වෙනකොට ඉන්දියාව ඇවිල්ලා ආහාර පාර්සල් දැම්මා. දෙගොල්ල අතරේ අවබෝධයක් නොතිබිච්චින්ද තවෙලාවක ප්‍රභාකරන් නන්දිකඩල් කලපුවට කොටු වෙනකොට ඉන්දියාව නැවත තර්ජනාංගුල ඉදිරිපත් කරන කටයුතු කරා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමත්, බැසිල් රාජපක්ෂ ඇමතිතුමත් ඉන්දියාවත් එක්ක කරපු සාකච්ඡාවේදී අපිට රටට නිදහස ගේන්න පුළුවන්කමක් තිබුණා. ඒ නිවිදේශ ප්‍රතිපත්තිය නිවැරදිව තිබුණු හින්දා. දැන් වර්තමාන වෙනකොට මොකද උනේ? අපි ලෝකේ ගත්තාම එක පැත්තකින් ඇමරිකාව, යුරෝපීය රටවල්, රුසියාව, චීනය, ඉන්දියාව ආදී පාර්ශ්වයන් වලට ගොනු වෙලා. එතන එවන් තත්වයක් එක්ක අපිට තිබිච්ච විදේශ ණය කලමනාකරණය කරන්න නම් මේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් අවශ්‍යයි. අපි දැක්කා විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා අලිසබ්ලි ඇමතිතුමා එතුමා මේ කටයුත්ත අපූර්වට ඉටු කරා. අපිට පුළුවන් කමක් තිබුණා ප්‍රංශ කණ්ඩායමේ සහයෝගය ගන්න. චීනය අපිත් එක්ක එකතු කරගන්න පුළුවන්කමක් තිබුණා. ඉන්දියාවේ සහයෝගය උපරිමම ගන්න පුළුවන්කමක් තිබුණා. මේ නිසාම IMF ආධාර අපිට අරගෙන කඩාගෙන වැටී චාර්ත්‍යයේ ගොඩ ගන්න කිසියම් ප්‍රමාණයකට අපිට මැදිහත් වීමක් වෙන්න පුළුවන්කමක් තිබුණා. පළවෙනි වාරිකේ හම්බුණා. අපි යන්තම් හුස්ම ගත්තා. දැන් දෙවෙනි වාරිකේ අපිට හම්බෙනවා. ඒත් එක්ක අපි හුස්ම අරගෙන ජීවත් වෙන්න කටයුතු කරන්න ඕනේ. අපි විශ්වාස කරනවා අපිට ලැබෙන මේ ආධාර මුදල් මේ විදේශ ප්‍රතිපත්තිය හරි විදිහට කළමනාකරණය කරපු හින්දා අපිට ඒව අරගන්න පුළුවන්කමක් තියෙනවා පමණක් නෙවෙයි රටේ ආර්ථිකය වර්ධනය කරගන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකයක් කරා ලැබෙන විදේශීය ණය අපිට පුළුවන්කමක් තිබුණොත් ආයෝජන ක්‍රියාවලියක් දක්වා අරගෙන යන්න හැමදාම මේ ණය කන්දරාවක් ගොඩ ගහගෙන ඉන්න ඒ මහා කර්මකාරීකමෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා ඒ නිසා අපේ විදේශ ඇමතිතුමා මේ කාරණාව මේ විදිහට ඉටු කරපු හින්දා එතුමන්ලා කඩාගෙන වැටි චාර්ත්‍යයේ ගොඩ ගන්න දක්වපු සහයෝගය පිළිබඳව අපිට ලොකු වැටහීමක් තියෙනවා.
ඊගාවට කම්කරු ඇමතිතුමා. අපි දන්නවා ඒ කාලේ ලංකාවෙන් පිටරටට යන්න විදිහක් නැහැ. ශ්‍රමිකයෝ යන්න ලෑස්තිලා ඉන්නෝ. නමුත් බාරගන්න අය නැහැ. මෙවන් පසුබිමක් තුළ තමයි කම්කරු ඇමතිතුමා මේ රාජකාරිය බාරගන්නේ. දැන් මේ අවුරුද්ද විතරක් 224,099ක් ශ්‍රමිකයෝ විදේශී රටවල් වල ගිහිල්ලා තියෙනවා. ඒතර ඒ අය ප්‍රේෂණ එවන්න එපයි කියලා ඔවුන්ට විවිධ බලපෑම් කරපු යෝගයක් තිබුණා. අද එහෙම නැහැ. විශාල මුදලක් මේ වෙනකොට විදේශ ප්‍රේෂණ ලංකාවේ පැවැත්ම වෙනුවෙන් හම්බෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ විතරක් ඩොලර් මිලියන 482ක විතර ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ එක්තරා කොටසක් ආර්ථිකය කඩාවැටන්න කටයුතු කරනකොට රජයේ ගත් උත්සාහයන් තුළ කම්කරු ඇමතිතුමා එතුමාගේ වගකීම ඉටු කරපින්ද. මේ නිකං කරන්නේ නෙවෙයි, ප්‍රාතිහාරයක් නෙවෙයි. රටට සල්ලිය වන්නපායි කියලා මතයක් හදලා තියෙන වෙලාවක විදේශීය ගත වෙන ශ්‍රමිකයන්ගේ සල්ලි ලංකාවට ආපුවාම එව්වා හොරකම් කරනවා සූරා කරනවා කියලා මතයක් හදලා තිබිච්ච වෙලාවක ඒ මතේ වෙනස් කරලා දාඩිය බින්දු හැලෙන විදේශීය ශ්‍රමිකයෝ තමන්ගේ රටේ පැවැත්මට උදව් කරන්න අර වගේ අභියෝග රහසක් මැද්දෙන් කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා තමයි අද මේ රටේ මිනිස්සු හුස්ම ගන්න තැනකට පත් වෙලා තියෙන්නේ. මේ රාජකාරිය කරන්න කම්කරු ඇමතිතුමා විශාල කාර්යයක් ඉටු කරා. අපි දකිනවා විදේශීය ශ්‍රමිකයින් දිරිමත් කරන්න, ඔවුන්ට නිදහස් වාහන ආනයන බලපත්‍ර දෙන්න, ඒ වගේම ඔවුන් උපයන මුදල් ප්‍රමාණයෙන් සරිලනව තීරබදු සහන දීලා මේ රටට බඩු ගේන්න, ඊගාවට ඔවුන් නිවාස හදන්න, ඔවුන්ගේ දරුවන්ට ශිස්සත්ව දෙන්න, මේ වගේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න කරපු කාරණාව තාමත් ආකර්ෂණීයයි. ඒ හින්දා තමයි ලංකාවෙන් පිටරට යන්න උදවිය, ඔවුන්ගේ මුදල් ටික ලංකාවට එවන්න තරම් උත්සුක වුණේ, කැමති වුණේ. ඉතින් ඒ නිසා මේ මහා බරපතල විප්ලවීය කාරණාවක් එක තමයි මේ රාජකාරිය කරන්න සිද්ධ වුණේ. අද ගත්තාම ගරු සභාපතිතුමනි, ලංකාවේ හුඟක් වෙලාවල්වලදී අපි ශ්‍රමිකයෝ ගැන කතා කරනකොට හුඟක් වෙලාවල්වලදී ගමේ ඉන්න කාන්තාවන් විදේශීය ගත වෙන එක පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. නමුත් සංඛ්‍යා ලේඛන අරගත්තාම කාන්තාවන් ශ්‍රමිකයෝ හැටියට ගියපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බොහෝ ශ්‍රමිකයන් හැටියට ගිහිල්ලා තියෙනවා. පිරිමින් රැකියාවල්වලට ගිහිල්ලා තියෙනවා. මේ නිසා මම විශ්වාස කරනවා හරි විදිහට මේ විදේශීය රැකියා සඳහා යන පිරිස හරි විදිහට කළමනාකරණයක වෙලා තියෙනවා. ඊළඟට ගත්තාම 157ක විතර ප්‍රමාණයක් පිරිමි පාර්ශ්වය තමයි විදේශ රටවලට ගිහිල්ලා තියෙන්නේ. ඒකෙන් අර්ථකථනය වෙන්නේ අපේ රටේ ආර්ථිකයට වටිනාකම් දෙන්න අර ගෘහසේවිකාවන් කියන කාරණාවෙන් එහාට ගිහිල්ලා අද මේ කටයුතු සකස් වෙලා තියෙනවා. අපි දකින හුඟක් වෙලාවල්වලදී අපේ ආර්ථිකය කඩාගෙන වැටෙනකොට ගරු සභාපතිතුමනි අපිට විදේශ විනිමය අවශ්‍ය වුණා. අපිට මුදල් අවශ්‍ය වුණා. ඒ මුදල් උපයා දෙන ප්‍රධාන අවස්ථාවක් තමයි මේ විදේශ ශ්‍රමිකයෝ කම්කරු ශ්‍රමය අපිට අපේ රටෙන් ගිහියාපුවාම අපිට මුදල් විශාල ප්‍රමාණයක් එනවා. ඊට අමතරව ගත්තාම මේ විදේශයේ ප්‍රතිපත්තිය හරි විදිහට කළමනාකරණය වෙච්ච හින්දා සංචාරක කර්මාන්තයත් අද වැඩි දියුණු වෙලා තියෙනවා. මේ ලංකාවට දැන් විදේශී රටවල් වලින් ජනතාව සංචාරකයන්ට එන්න තියෙන හොඳම රටවල් පහෙන් එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රටේ තියෙන ක්‍රියාවලිය රටේ පැවැත්ම අද යහපත් විදිහට ගොඩනැගිලා තියෙනවා කියන එක ජාත්‍යන්තරයේ පිළි අරගෙන තියෙනවා. ඇයි මේ ජාත්‍යන්තරයේ මේ විදිහට පිළිගත්තේ? අපේ විදේශ ප්‍රතිපත්තිය හරි විදිහට ක්‍රියාත්මක වෙන කාරණාව තමයි ඒකට සාධක වෙලා තියෙන්නේ. ජාත්‍යන්තරයේ අද ලංකාවට වටිනාකමක් දෙනවා. අපි දැකලා තියෙනවා ජනාධිපතිතුමා පිටරට ගියාපුවාම විදේශීය නායකවරු ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කතා කරන හැටි. ජාත්‍යන්තර සමුළු අමතනකොට ජනාධිපතිතුමා විදේශ ඇමතිතුමාලා වගේ අය ජාත්‍යන්තරයේ ලංකාවේ ප්‍රතිරූපය පිළිබඳව නැවත වතාවක් යථාවත් කරන්න උදාරණ උත්සාහය අපි දකිනවා. රටක් හැටියට ඉස්සරහට යනකොට අනිකුත් කාරණාවට සාපේක්ෂව මේ වගේ පිළිගැනීම කියන වටිනාකම එකතු කරන්න අවශ්‍යයි. අද ඒදී අපේ රටට ඇති වෙලා තියෙනවා. මේ රට මෙලෙච්ච යුගයක් කරා යන්න තිබිච්ච මාර්ගය වෙනස් කරන්න කටයුතු කරේ මේ ක්‍රමවේදයත් එක්ක. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම කම්කරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි ඉන්න කුරුණෑගල ප්‍රදේශයේ සංචාරක ඉක්මනට ඉවර කරන්නම්. කම්කරුවන් ශ්‍රමිකව හැටියට අරාබිකරේ රටවල් වලට යවන ස්ථාන තියෙනවා. දැන් මම ලැබපු අත්දැකීමක් කියන්නම්. මේ ශ්‍රමිකයෝ කාන්තාවන් අරගෙන ගෘහසේවිකාවන් හැටියට යවනකොට මේ අපේ නියෝජිත ආයතනවලට ඒ අය ගිහිල්ලා බැඳිලා තමන්ගේ පාස්පෝර්ට් එක දුන්නහම ඔවුන් යම්කිසි මුදලක් දෙන්න ඕනේ. ඒ ලබා දෙන මුදල් ප්‍රමාණය, ඒ විදේශීය රටවලින් ලැබෙන මුදල් ප්‍රමාණයමද මේ ශ්‍රමිකයා විදිහට ලැබෙන්නේ කියන කාරණාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පෞද්ගලික ආයතනයට එක බද්ධ වෙලා තමන්ගේ පාස්පෝර්ට් එක දීලා ගමන් බලපත්‍රය අරගෙන ගිහින් කුවේට් රටට ගියාපුවාම මට අත්දැකීමක් තියෙනවා. කුවේට් රටට ගියාපුවාම මේ ගියපු ශ්‍රමිකයෝ එක තැනකට එකතු කරනවා. එහි නියෝජිතවරයෙක් ඉන්නවා. මේ ටික ඔක්කොම එකතු කරලා ඊළඟට වැඩි මිලට අලෙවි කරන්න වෙන්දේසිකරණ තත්වයකට පත් වෙලා තියෙනවා. හරියට අර වහල්ලු වෙනඳන් කරනවා වගේ. මේ தත්ත්වය පිළිබඳව කම්කරු ඇමතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. ලංකාවේ මේ ගෘහ සේවයට යන කාන්තාවන් ඒ තරව කරුවන් එක තැනක තියාගෙන වැඩි මිලට අලෙවි කරන ක්‍රමවේදය තුළ අසීරුතාවයට පත් වෙනවා මේ ගෘහ සේවිකාව. ඒ නිසා පැහැදිලිවම ඔවුන්ට ඒ ලබා දෙන මුදල විදේශීය රටවල් වලින් ලැබෙන මුදල අත්‍යකාරම සම්පූර්ණයෙන් මේ මුදලම ඒ අයට ලැබෙනවද, ඒ පවුල් අයට ලැබෙනවද, ඊළඟට විදේශීය රටවලට ගියාපුවාම ඒ අරාබිකරේ රටවල් වල ඕන එකට එක තැනකට එකතු කරලා අලෙවි කරන වැඩපිළිවෙලක්, වෙන්දේසිකරණ වැඩපිළිවෙලක් තියෙනවද කියන එක පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. මේ කාරණාවත් එක්ක මම මේක වගකීමෙන් කියන්නේ, ඒ ස්ථානවල අලෙවි කරන ඒ තරව කරුවන් නැත්තම් වෙන්දේසිකරණ කාන්තාවන් මේ ගෙදරට ගියාපුවාම මිලක් නියම කරනවා. ඒ මිල හරි විදිහට නොලැබෙනකොට ආපහු අරගෙන ඇවිල්ලා තව තැනකට අරගෙන යනවා. මෙන්න මේ කාරණාවේදී මේ කාන්තාවන් එහාට ගියාපුවාම ඉස්සෙල්ලාම කරන්නේ පාස්පෝර්ට් එක අතට ගන්නවා. ඊළඟට එයාගේ තියෙන දුරකථනය අතට ගන්නවා. ඊට පස්සේ ලංකාවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ පවුල්ලයට කතා කරන්න පුළුවන් කමක් නැහැ. මේ ඔවුන්ගේ ගනුදෙනු ඉවර වුණාම තමයි ඔවුන්ට නිදහස දෙන්නේ ලංකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම කම්කරු ඇමතුමාගේ අවධානය මේ වෙනුවෙන් යොමු කරන්න කැමැතියි. ඒ නිසා අපි ඔබතුමාලගේ අමාත්‍යාංශ දෙකම මේ රටේ පැවැත්ම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරපු කාරණාව පිළිබඳව ප්‍රස්තුතියත් ගෞරවයත් ඔබතුමාලට පොද කරමින් අවස්ථාව ලබා දුන්න සභාපතිතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා.
Thank you. Honorable Vijita Herath, you have 14 minutes.
ගරු කාර්ය සභා සභාපතිතුමනි, අද කම්කරු අමාත්‍යාංශය ගැන කතා කරද්දී මේ රටේ වැඩ කරන ජනතාවගෙන් සාත්‍යය බහුතරයේ ඉන්නේ පෞද්ගලිකාංශයේ රැකියා කරන ශ්‍රමිකයා. රාජ්‍ය සේවයේ ඉන්නේ ඇත්තටම 113ක් වගේ ප්‍රමාණයක්. 165ක් විතර ඉන්නේ පුද්ගලිකාංශයේ වැඩ කරන සේවකයා. නමුත් මේ අයවැය කිසිඳු සඳහනක්, කිසිඳු සහනයක් මේ පුද්ගලිකාංශයේ අතිවිශාල සේවකයන් වෙනුවෙන් යොදවලා නැහැ. එක වචනයක් කතා කරලා නැහැ. අපි දන්නවා ආර්ථිකයේ අමාරුකම් එනකොට රාජ්‍යාංශය අයට විතරක් නෙමෙයි පුද්ගලිකාංශය අයටත් ඒ අමාරුකම එනවා. අද ඉදිකිරීම් කර්මාන්තේ කඩන් වැටිලා හෝටල් ශේෂ්ඨයේ බොහොම අමාරු තත්යකට වැටිලා තියෙනවා. සංචාර කර්මාන්තේ වැටීමත් එක්කම ඒ ශේෂ්ඨ නියුතු බොහෝ අයගේ රැකියා නැති වෙලා ජීවත් වෙන්න බැරි තත්යක් ඇවිත්. මීට අවුරුද්දකට කලින් රුපියල් 12ට 13ට තිබිච්ච බිත්තරේ අද රුපියල් 45යි. එදා රුපියල් 65ට තිබිච්ච හාල් කිලෝ එක අද රුපියල් 230යි 235යි. රුපියල් 98ට තිබිච්ච සීනි කිලෝ එක දැන් රුපියල් 330යි 350යි. ලයිට් බිල මේ රනිල් ජනාධිපති උනාට පස්සේ මේ ගෙවිච්ච පුංචි කාලය ඇතුලේ 1440කින් ලයිට් බිල වැඩි වෙලා තියෙනවා. එතන මේ පුද්ගලිකාංශයේ සේවකයන් මේ වැඩි වෙන ලයිට් බිල ගෙවන්න ඕනි, වැඩි වෙන වතුර බිල ගෙවන්න ඕනි, වැඩි වෙන ජීවන බර දරා ගන්න ඕනි. හාල් ටික, පරිප්පු ටික, සීනි ටික හැමදේම මිල වැඩි වුණා. හැබැයි සත පහක්වත් ඒ අයගේ වැටුප් වැඩි කරලා නැහැ. ඒ අයගේ දීමනා වැඩි කරලා නැහැ. අඩුම ගානේ ආණ්ඩුවට වගකීමක් තිබුණා. 2005 අපි මේ පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා, අයවැය සහන පනත. ඒ පනත මගින් රුපියල් 1000ක වැඩිවීමක් පුද්ගලිකාංශයේ අයට දුන්නා. ඒ වගේම 2016 අයවැය සහන පනතක් ගෙනල්ලා 2500ක දීමනාවක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරා. නමුත් අද එවැනි කිසිදු සඳහනක් නැහැ. ඒ වගේම තමයි වතුකම්කරු ජනතාව රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නේ මීට අවුරුදු 4කට විතර කලින්. ඇත්තට මේ 1000 ලබා දීමත් අවුරුදු ගාණක් කල්ගත වුණා. තවමත් සමහර තැන්වල නිශ්චිතව දෙන්නේ නැහැ. රුපියල් 1000 කියන්නේ අද දවසකට ජීවත් වෙන්න පුළුවන් ලැබීමක් නෙමෙයි. රුපියල් 1000න් අත ඇත්තටම දවසට මොනවද ගන්න පුළුවන්? රුපියල් 1000ද සොච්චමක්. ඒ නිසා වතුකම්කරුවන්ට අවම වශයෙන් රුපියල් 2000කවත් වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ, ඒ වගේම ගාමන්ට් ෆැක්ටරි වල, වෙළඳ කලාප වල අද විශාල රැකියා කඩාවැටීමක් තියෙනවා. ඇත්තටම ගත්තොත් නිදහස් වෙළඳ කලාප වල රැකියා පුරප්පාඩු 50,000ක් විතර තියෙනවා.
ළමයි රස්සාවලට ඉන්නේ නැහැ. තරුණ තරුණියෝ රස්සාවට ඉන්නේ නැහැ. ඒ ලැබෙන සොච්චම් පඩියෙන් එයට ජීවත් වෙන්න බෑ. බෝඩින් කුලිය වැඩි වෙලා තියෙන්නේ. ලයිට් බිල් වතුර බිල් වැඩි වුණාම, ප්‍රවාහන ගාස්තු වැඩි වුණාම එයට බෝඩින් කුලියත් ගෙවලා ජීවත් වෙන්න බෑ. රස්සාවෙන් ලැබෙන සොච්චම් ආදායම මදි. එනිසා 50,000ක හිඟයක් මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ විතරක් ඇති වෙලා තියෙන්නේ. පහුගිය කාලේ පුරාවටම 5,35,000ක විතර මේ ගිය අවුරුද්ද ඇතුලේ රැකියා අහිමි වෙච්ච ඉන්නේ. ඒක අපිට හරියටම තේරෙනවා. EPF ETF අරමුදලේ ලියාපදිංචි වල ගිණුම් වල ගත්තොත් පහුගිය අවුරුදු 3 විතරක් EPF අරමුදලේ ගිණුම් 129ක් තිබුණා. ඒක 124ට අඩු වෙලා තියෙනවා. ඒතුළු 124ට අඩු වෙන්නේ 105කින් EPF ගිණුම් අඩුවීමක් වෙලා තියෙනවා. EPF ගිණුම් අඩු වෙලාත් කියන්නේ ඒ රැකියා වලින් ඒ පිටමං වෙලා තියෙනවා. ඒතුළු ඒ පුද්ගලික අංශයේ සේවකයන් කොහොමද ජීවත් වෙන්නේ? මේ වැඩි වෙන ජීවන බර කොහොමද ඒ අය දරාගන්නේ? ඒ අයට ජීවත් වෙන්නෙත් මේ ආර්ථික අර්බුදය ඇතුළේ තමයි. හැබැයි ඒ අයට ජනවාරි පළවෙනිද ඉඳලා වැඩි වෙන වැට් එක ගෙවන්න වෙනවා. 18% වැට් බද්ද ගෙවන්න වෙනවා. දැන් ආණ්ඩුව භාණ්ඩ හසේවා මත බදු ගහලා තියෙනවා. ඒ භාණ්ඩ හසේවා මත බදු ගහලා ආණ්ඩුවම කියන අපේක්ෂා කරන බිලියන 859ක්. ඒතර ආණ්ඩුව මේ පුද්ගලික අංශයේ සේවකයන් 65,00,000කට බදු ගහලා ඒ අයගෙන් එකතු කරගන්න බදු මුදල බිලියන 859ක් තමන්ගේ පැවැත්මෙනුම් පාවිච්චි කරනවා. හැබැයි අර සේවකයන්ට තව තවත් බදු වැඩි කරලා විදුලි බිල, ලයිට් බිල්, වතුර බිල වැඩි කරලා ඒ අය පීඩාවට පත් කරනවා. ඒතර මේ බිලියන 859 ගත්තොත් අපේ පුද්ගලික අංශයේ සේවකයන්ට විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ගත්තොත් එක පවුලක් මත 2024 අවුරුද්දේ රුපියල් 13,500ක අලුත් බදු බරක් එනවා. පඩිය 7-5ක්වත් වැඩි වෙලා නැහැ. ආදායම් 7-5ක්වත් වැඩි වෙලා නැහැ. වියදම 3-4 ගුණයක් වැඩි වෙලා බදු විතරක්, භාණ්ඩ හසේවා මත විතරක්. පෙට්‍රල්, ඩීසල්, ගෑස් නෙමෙයි. ඒව නැතුව මේ භාණ්ඩ පරිප්පුසීනි මත ගහන බද්ද. ඒ භාණ්ඩ මත ගහන බද්ද විතරක් 13,500ක් එක පවුලකට වැඩි වෙනවා. එක පවුලකට රුපියල් 13,500ක බදු බරක් ලබන ජනවාරි ඉඳලා එනකොට අඩුම ගානේ 7-5ක් හරි පඩි වැඩි වෙන්න එපා. 7-5ක්වත් ආදායම් වැඩි වෙන්නේ නැහැ. පඩි වැඩි වෙලා නැහැ. ඒතර කොහොමද මේ අය ජීවත් වෙන්නේ? ඉතින් ආණ්ඩුවට මේක තේරෙන්නේ නැද්ද? ආණ්ඩුව මේක අඩුම ගානේ මේ රටේ තත්ත්වය ගැන හිතලා ඒ පිළිබඳ නීතියක් 50ක් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා එය ක්‍රියාත්මක කරන්න යම් ප්‍රතිපාදනයක් ඇති කළ යුතුව තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අමතක කළා දාලා තියෙනවා. ඒ වගේම තමයි ගරු කාර්ක සභා සභාපතිතුමනි, අද හෝටල් ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රශ්න රාශියක් මතුවෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා හෝටල් සේවක සේවිකාවන් මාසේ පඩිය ගන්නකොට ඒ අයට සර්විස් චාර්ජ් එක කියලා එකතු වෙනවා. සර්විස් චාර්ජ් එක 10%. ඒ 10%ෙන් ඒ හෝටල් වල වැඩ කරන සේවකයන්ගෙන් මාසේ අන්තිමට අවුරුද්දේ අන්තිමට එකතු කරනවා 3%ක් කපා ගන්නවා. ඒ 3%ක් කපා ගන්නේ බ්‍රේක් වේජස්, කැනුම් බිඳුම් සහ ඒ වියදම් කියලා 3%ක් අපා ගන්නවා. 7%යි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදයේ වැරදි, මේ ක්‍රමවේදයේ පිළිබඳ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා, මේක නිවැරදි කරන්න කියලා අවස්ථා ගණනාවක් උත්සාහ කළා තියෙනවා. නමුත් අද වෙනකන් ඒවා ක්‍රියාත්මක වෙන තත්ත්වෙට නැහැ. ඉතින් බොහෝ හෝටල් අද පුරුදු වෙලා තියෙනවා මේ ආර්ථික අවපාතයත් එක්ක ෆික්ස් ටර්ම් සිස්ටම් එකට සේවකයෝ බඳව ගන්න, తాවකාලික පදනම් මත බඳව ගන්න. මාස 6යි අවුරුද්දයි. ඒයට අර සර්විස් චාර්ජ් එක එකතු වෙන්නේ නැහැ. එයා දිගටම ඉල්ලන්නේ මේ සර්විස් චාර්ජ් එකෙන් යම් කිසි ප්‍රතිශතයක් තමන්ගේ මූලික වැටුපට එකතු කරන්න. එතකොට තමයි ඒක EPF එකට අදාළ වෙන්නේ. මේ කියන විදිහට ඒ සර්විස් චාර්ජ් එක වැටුපට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්නය අමාත්‍යංශයේ නිලධාරීන් එක්ක ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරනවා, ඉල්ලීම් ඉදිරිපත් කරනවා. නමුත් අද වෙනකන් ඒවට උත්තරයක් ලැබිලා නැහැ. සාමූහික ගිවිසුම් මගින් ඇත්තටම පුද්ගලිකාංශයේ සේවකයන්ට යම් කිසි හෝ වැටුප් වැඩිවීමක් හෝ දීමනා වැඩිවීමක් වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ 15%ක් වගේ පුංචි ප්‍රමාණයක්. 85%ක් ආයතනවල සාමූහික ගිවිසුම් නැහැ. සාප්පුහා කාර්යාල සේවක ඒ අයට මේ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. අද වෙනකොට වතුකම්කරුවන්ටත් සාමූහික ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. ඉතින් වතුකම්කරු සේවකයෝ එදා සාමූහික ගිවිසුම් මගින් අවුරුදු 3කට වතාවක් හරි යම්කිසි වැටුප් වැඩිවීමක් ලබා ගත්තා, යම්කිසි සහන ප්‍රමාණයක් ලබා ගත්තා. රුපියල් 1000 වැටුප් වැඩිවීම කතාවත් එක්ක අද ඒ සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනහිටලා තියෙනවා. ඒකෙනුත් තවත් විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍යාංශයේ 113කට අප්‍රේල් මාසේ ඉඳලා 10000ක් එල්ලන්නම් කියලා රැවට්ටීමක් කරලා තිබුණට පුද්ගලිකංශේ තමයි ඇත්තටම මේ රටේ වැඩිම කම්කරු ජනතාවක් ඉන්නේ, වැඩ කරන ජනතාවක් ඉන්නේ. ඒ අය පිළිබඳව මේ ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කරලා නැති එක ගැන කනගාටු වෙනවා. ඒ වගේම අපි අවධාරණය කරනවා අයවැය අවසන් වෙනකොට හරි අපේ රටේ වැඩිම සේවක සංඛ්‍යාවක් ඉන්න මේ පුද්ගලිකංශේ සේවකයන්ට යම් සහනයක් ලබා දෙන්න. අයවැය සහන පනත පාර්ලිමේන්තු අයවැය ක්‍රියාවලියෙන් පස්සේ හරි ජනවාරි මාසේ හරි එවැනි පනතක් හරහා අපේ රටේ පුද්ගලිකංශේ සේවකයන්ට යම් දී වැටුප් වැඩිවීමක් ලබා දෙන්න වහාම නෛතික පියවර ගන්න කියන අවධාරණය මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම ගරු කාර්ග සභා සභාපතිතුමනි, අපේ රටේ ග්‍රාමාරක්ෂක සේවයේ නියුතු ඒ සෙබළු අවුරුදු ගාණක් තිස්සේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරා. අදත් එය ඒ කාර්යභාරය ඉටු කරනවා. හැබැයි පහුගිය කාලය තුල අපි දැක්කා ඒ ඇයට සිද්ධ වුණේ බොහෝ තැන්වල කම්කරු රැකියාවල් කරන බඩේරු ගුවවන් නැත්තම් කුඹුරුවල වැඩ කරන්, එහෙම නැත්තම් සමහර පන්සල් වෙහෙර විහාරස්ථානවල වැඩවලට යොදලා තියෙනවා, සමහර ඉදිකිරීම් අංශයට යොදවලා තියෙනවා. ඉතින් මේ ග්‍රාමාරක්ෂක බටයන් එදා රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයෙන් පරිත්‍යාග කරපු අය කම්කරු රස්සාවලට දාලා ඒ අයගෙන් ආදායම් උපයලා තමයි පහුගිය කාලය තුල මේක පවත්වගෙන ආවේ. නමුත් අද ආණ්ඩුව තීරණය කරනවා ඒ අයව සේවෙන් ඉවත් කරලා වන්දියක් ලබා දෙන්න. වන්දියක් ලබා දෙද්දී ආණ්ඩුව කියනවා 130ක් දෙනවා කියලා. හැබැයි ඉතා පැහැදිලිව 130ක වන්දියක් ඒ ග්‍රාමාරක්ෂකව සීලු දෙනාට ලැබෙන්නේ නැහැ. බොහෝ අයට ඒ සොච්චම් මුදලක් ලැබෙන්නේ. එනිසා ඒ වන්දි ලබා දීමේ ක්‍රමවේදය කිසිසේත්ම සාධාරණ නැහැ. ඉතින් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ග්‍රාමාරක්ෂක බටයන් එදා රටට ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්සේ සැලකුවා. අද ඔවුන් නොසලකා අද වුණ නිකන් සූපින් තත්ත්වයට පත් කරලා එලවල දාලා ඔය කීයක් හරි දීලත් දාන තත්ත්වය කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද එදා වුන් තරුණ කාලේ ඒ රට වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වුණා. අද බොහෝ අය ඒ වයස පහු කරලා තියෙන. අද අලුත් රැක්ෂාවකට යන්න බෑ, වෙනත් රැකියාවක් කරන්න බෑ. ඉතින් මේ වන්දි මුදලක් පොඩි සොච්චම් වන්දි මුදලක් දීලා එළියට දැම්මම ඔවුන්ට EPF ETF කියලා එකකුත් නැහැ, විශ්‍රාම වැටුපකුත් නැහැ. ඔය ලැබෙන වන්දි මුදල බැංකුවේ පොලිය දැම්මම අද බැංකු පොලියත් අඩු වෙලා තියෙන්නේ. 10% තිබිච්ච පොලිය දැන් 5% බස්සලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි බැංකුවේ දාන ඒ මුදලෙන් ලැබෙන පොලිය ආදායමටත් ටැක්ස් ගහන. ඒ නිසා සොච්චම් වන්දි මුදලක් දීලා මේ ග්‍රාමාරක්ෂකයෝ එළියට දාන එක සාධාරණ නැහැ. ඒ නිසා හරි පැහැදිලි විනිවිද පේන වන්දි ක්‍රමවේදයක් හදලා ඒ ඇත් එක සාකච්ඡා කරන්න, එයට ඉදිරිපත් කරන්න. එහෙම නැතු එකපාට අත්නොමතික විදිහට මේ අයව රස්සාවෙන් එළියට දාන එක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ කියන එක අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම තමයි විදේශගත ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක් අද ලෝකෙ පුරා ඉන්නෝ, විශේෂයෙන් මැද පෙරදිග කලාපේ, ඒ වගේම ඊශ්‍රායලේ. ඉතින් ඒ ගොඩක් අය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නීත්‍යානුකූල ක්‍රමවේද හරහා වගේම නීත්‍යානු නොවන ක්‍රමවේද හරහත් ගිහිල්ලා තියෙනවා. වීසා ඇතුවත් ඉන්නවා, වීසා නැතුවත් ඉන්නවා. වීසා ඇතුව ගිය අය වගේම වීසා නැතුව ගිය අයත් රටට ඩොලර් එවනවා, රටට සල්ලි එවනවා. එතකොට රජයක් විදිහට මැදිහත් වීමේදී රජයේ පැත්තේ මූලික අවධානය යොමු වෙත්තේ ඒ අයට වීසා ලබා දෙන ක්‍රමවේදයකට මැදිහත් වෙන්න. නමුත් කනගාටුවට කරුණ, ඊශ්‍රායලේ ඉන්න 6000ක් විතර ශ්‍රී ලාංකිකයන්ගේ 4000ක් විතර ඇත්තනම ගත්තොත් වීසා තියෙනවා. තව 2000ක් විතර ඉන්නවා වීසා නැතුව. හැබැයි වීසා නැති අයට
honorable member you have 2 more minutes.
මේ යුදමේ තත්ත්වය නිසා ඊශ්‍රායල් ආණ්ඩුව ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ලෑස්ති වුණා ඒ අයට වීසා ලබා දීලා රැකියාව ස්ථිරව කරගෙන යන්න අවස්ථාව දෙන්න. නමුත් අපේ ආණ්ඩුව, අපේ මේ ලංකාවේ ආණ්ඩුව ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ලෝකේ රටවල් ඒ තමන්ගේ රටවලින් ගිය ශ්‍රමිකයන්ට ඒ රටේ ආණ්ඩුව විසින් එවැනි සහනයක් දෙනවනම් ඒ සහනය ටක් ගාලා ගන්න ඕනේ. ඒක තමයි කළ යුතු වෙන්නේ. හැබැයි මෙතන තියෙන මේ විදේශ රැකියා මාෆියාවත් එක්ක ඒකට විරුද්ධ වෙලා අර 2000ක් විතර අද වීසා නැතුව ආපහු ලංකාවට එන්න වෙනවා. මේක අපරාධයක්. මේක ඊශ්‍රායලෙ විතරක් නෙමෙයි, විවිධ මැද පෙරදිග රටවලුත් විවිධ අවස්ථාවලදී යම් සහන කාල දෙනවා, යම් සහන ලබා දෙනවා. අවුරුද්දක් දෙකක් වීසා නැති අයට ඇවිල්ලා ලියාපදිංචි වෙලා වීසා ලබා ගන්න ඒ අයට දිගටම රැකියාව කරන්න යන අවස්ථාව දෙනවා. එතකොට ලංකාවේ ආණ්ඩුව කළ යුතු වෙන්නේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ අයව නීත්‍යානුකූල වීසා ලබා දෙන ක්‍රමවේදයට අනුයුක්ත කරන එක. නමුත් අද ඊශ්‍රායලෙ සිද්ධ කරන්න යන්නේ අනිත් පැත්ත. වීසා නැති අයට රටින් පිටුවහල් කරන තත්ත්වෙට පාර කැපෙනවා. එතකොට එයාගේ රස්සා නැති වෙනවා. අපේ රටේ ඉන්න ඩොලර් නැති වෙනවා. අපේ රටේ පවුල් 2000කට විතර ආදායම් මාර්ගයක් සම්පූර්ණයෙන්ම
නැති වෙනවා. Honourable member, please wind up.
පාකින් එකත් අවධාරණය කරමින් විශේෂයෙන්ම අපේ රටේ 65 ලක්ෂයක් වෙන මේ පුද්ගලික අංශයේ අතිවිශාල සේවක සේවිකාවන්ට මේ ආර්ථික බර දරා ගන්න බෑ. ඒ නිසා යම් සහනයක් දෙන්න අයවැය සහන පනතක් අයවැය කාලය තුල හෝ අයවැයෙන් පසු හෝ මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෛතික රාමුවක් ඇති කරලා ඒ අයගේ ජීවන තත්ත්වය නගා සිටවන්න මැදිහත් වෙන්නයි අවධාරණය කරමින් මා නතර වෙනවා.
Thank you. Honorable Professor G.L. Pires, you have 14 minutes.
Garu Mulasanarud Mantri Tumani.
Honorable Member, what is the point of order?
Garu Sabhapathuma, me අතරදී කියවුණා ගානක් තීරණය කරා කියලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. නමුත් ගානක් තීරණය කරලා නැහැ බැංකුවලට දාන්න. තාම අපි කියන්නේ බොහොම වගකීමෙන් ආණ්ඩුවක් විදියට රජයක් විදියට ඒ අයට සාධාරණයක් වෙන්න ඕන කියලා. සාධාරණ විදියට ඒ අය එකඟ නම් විතරක් ඒ කටයුතු ක්‍රියාත්මක කරනවා කියන එක තමයි කියන්නේ.
Thank you. Honorable Professor G.L. Pires.
ගරු මූලස්නාරෝඩ මන්ත්‍රීතුමනි, මා හිතවත් ගරු විදේශ අමාත්‍ය අලිසද්‍රී මැතිතුමා මේ සභාවට ඉදිරිපත් කළා. බොහොම පැහැදිලිව රජයේ විදේශ ප්‍රතිපත්තියේ පදනම කුමක්ද කියන එක. එතුමා කිව්වා ජාත්‍යන්තරයේ සමඟ සුහදව අපි වැඩ කරනවා. හැබැයි කාටවත් අපි අවස්ථාව දෙන්නේ නැහැ අපේ අභ්‍යන්තර කටයුතු වලට මැදහත් වීමට. එතුමා කතා කළා අපේ ස්වෛරී භාවය ගැන. ඒක සම්පූර්ණයෙන් හරි. ඒක මම 100%ක් අනුමත කරනවා. දැන් මේක තමයි ගරු මන්ත්‍රීතුමනි, මම විදේශ ඇමතිවරයා හැටියට හිටපු කාලේ 2012, 2013, 2014 ගරු තාරක බාලසූරිය ඇමතිතුමා හිටියා රාජ්‍ය ඇමති හැටියට. අපි ඉතාමත් ඵලදායී ලෙස වැඩ කටයුතු කළා. මෙන්න මේ ස්ථාවරය තමයි අපි දිගින් දිගටම ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළේ. සියලුම රටවල් වලට එකම විදිහ ගරුත්වයක් හිමි විය යුතුයි. රටේ අනන්‍යතාවය ගරු කරන්න ඕනේ. රටක් විශාලද කුඩාද, ධනවත්ද නැද්ද, හමුදාවේ ශක්තිය ඒවා බලපාන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 196ක් විතර ඉන්නවා. හැබැයි හැම දෙනාටම හිමිකමක් තියෙනවා එක විදිහම ගරුත්වයකට. එම නිසා අපි කියා සිටියා අපේ රටට විශේෂ ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කරන්න එපා. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පලස්තීන ගැටලුව පිළිබඳ ළඟදී මම දැක්කා ප්‍රකාශයක් කරලා තියෙනවා. ශ්‍රී ලංකා නියෝජිත පිරිස දැන් මේ මාර්තු මාසයේ ජිනීවා ගියාම අපි කියන්නේ අපි වෙන විදිහකට සලකන්න අපි ඉඩ තියන්නේ නැහැ. අනිත් සියලු රටවල් වලට පොදුවේ ක්‍රියාත්මක වෙන ප්‍රමිතියෙන් අනුව තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ. වෙන කිසිම දෙයක් අපි පිළිගන්නේ නැහැ කියලා. දැන් මේක තමයි අපි විශාල උත්සාහයක් දරලා කරන්න හැදුවේ 2012, 2013, 2014. ඊට පස්සේ උනේ යහපාලන ආණ්ඩුව ආවා. අලිසබ්‍රේ මැතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ. එතුමාට වරද පවරන්න බෑ. යහපාලන ආණ්ඩුව මොකක්ද කළේ? අපේ රට සම්බන්ධයෙන් යෝජනාවක් ජිනීවා නගරයේ ඉදිරිපත් කළා. ඒ යෝජනාවෙන් දොර විවෘත කළා. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට අත පොවන්න, ඒ කියන්නේ විදේශීය විනිශ්චයකාරවරුන් පත් කරන්න, මේ රට ගැන විමර්ශන පවත්වන්න. දැන් හරි පුදුම දෙයක් වුණා. ඉතිහාසයේ කිසිම දවසක නොවෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ යෝජනාවකට සහයෝගය දුන්නා පමණක් නෙවෙයි, ඒක ඉදිරිපත් කළා. කෝ-ස්පොන්සර්ෂිප් ඒක කරන්නයි කියලා අපේ හමුදාව, අපේ ආණ්ඩුව මේවා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ කියලා කවුද ඉල්ලා සිටින්නේ? ශ්‍රී ලංකා රජේ. ඊට පස්සේ මොකද වුනේ? මානව හිමිකම් කවුන්සලයේ විශාල මුදලක් ලබා ගත්තා. විශාල මුදලක් ලබා ගත්තා, වෙනම යන්ත්‍රණයක් ස්ථාපිත කළා. ගරු අලි සබ්‍රී අමතුමා කිව්වා යුනිවර්සල් පීරියෝඩික් රිවියු අපි ඒකට සම්බන්ධයි. ඒක හරි. හැබැයි ශ්‍රී ලංකා රජය, මම කිව්වා එතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ, යාපාන රජ කාලේ එතුමා දේශපාලනයේ සිටියේ නැහැ. ඒ කෝ-ස්පොන්සර්ෂිප් එක නිසා මේ යන්ත්‍රණය හැදුවා. ඊට පස්සේ මහා විශාල ධනස්කන්ධයක් ඒකට දුන්නා. දැන් විමර්ශන පවත්වනවා. විමර්ශන පවත්වනවා. ඒ විමර්ශන පවත්වන අයගේ ලෝකේ නොයෙක් රටවල් වලට ගමන් කරනවා. අපේ රටට විරුද්ධව සාක්ෂි හොයනවා. ඊට පස්සේ සාක්ෂි විග්‍රහ කරනවා. ඒ සාක්ෂි පදනම් කරගෙන අපේ රටේ දේශපාලන නායකයන් හමුදාවේ නායකයන්ට විරුද්ධව නඩු පැවරනවා. යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් ගෝලීය අධිකරණ බලය කියන සංකල්පය පදනම් කරගෙන අපේ හමුදාවේ හිටපු අය දේශපාලන නායකයන් ඒ රටවල් වලට ගමන් කළොත් ලොකු අවදානමක් තියෙනවා. ඒගොල්ලෝ සිරභාරයට ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන ගිනුම් පිට රටවල් වල තහනම් කරන්න පුළුවන්. ඉතින් මේ සියල්ලක්ම සිදු වුණා ඒ කරපු විශාල වරද නිසා. දැන් ඊට පස්සේ උත්සාහයක් දැරුවා මේක ඉල්ලා අස් කරගන්න. ඉල්ලා අස් කර ගැනීමේ අලි සබ්‍රි ඇමතුමා දන්නවා ජනාධිපති නීතිඥයෙක් හැටියට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. අපිට කියන්න හැකේ අපි තවදුරටත් ඒකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක වළංගුයි. ඒක ඉල්ලා අස් කර ගැනීමට කිසිසේත් හැකියාවක් නැහැ. දැන් අද මේක ඉතාමත් බරපතල තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ මොකද දැන් මේ සොයාගෙන යන්නේ විමර්ශනය කරන්නේ යුද අපරාධය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, ඉකොනොමික් ක්‍රයිම්ස් ආර්ථික අපරාධ ඒ ක්ෂේත්‍රයට ඇතුළත් වෙනවා කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කළා දෙනවා. ඉතින් ඉතාමත් පුළුල් පරිමාණයක් තුළ කරගෙන යන වැඩ පිළිවෙලක්. දැන් ඊට පස්සේ මට ලොකු ප්‍රශ්නයක් වුණා විදේශ ඇමතිවරයා හැටියට. අපිට ආසියාවේ අප්‍රිකාවේ විශාල රටවල් සංඛ්‍යාවක් සහයෝගය දුන්නා. මෙතුමා සඳහන් කළා සෞදි අරාබියාව පිළිබඳ මංගක් තියෙන සෞදි අරාබියාව වගේ රටක් අපිට සහයෝගය දුන්නා පමණක් නෑ. අනිත් රටවල් වලට කතා කළා ශ්‍රී ලංකාව රකින්නොත් ශ්‍රී ලංකාව වරදක් කරේ නෑ කියලා. ඊට පස්සේ සෑම රටක්ම මට කිව්වා අපි කොහොමද ඔබතුමාගේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඔබතුමාගේම රට ස්කෝ ස්පොන්සර් කරලා තියෙන මේ යෝජනාව නිසා. දැන් අපි නිශ්ශබ්දයි. අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකෙන් අවුල් ජාලාවක් ඉතාමත් බරපතල ගැටලු සමුදාය උද්ගත වූ බව සඳහන් කළ යුතුයි. ඉතින් ඒවා වුණා ඒවා ගැන වාද විවාද කරන්න වරද පවරන්න වැඩක් නැහැ. මම හිතන්නේ අපි කරන්න ඕනේ මේ විදිය ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව එනවා ආණ්ඩුව යනවා. හැම ආණ්ඩුවක්ම සදාකාලිකව පවතින්නේ නැහැ. හැබැයි රටේ සුභ සිද්ධියට මේ විදිහට ඍජු ලෙස බලපාන කාරණා සම්බන්ධයෙන් අපි යම්කිසි එක ප්‍රතිපත්තියක සිට යුතුයි කියලා මා ගෞරවයෙන් මේ සභාවට යෝජනා කරනවා. අනික තමයි ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ විශ්වසනීය භාවය. ඒක ඉතාමත් වැදගත්. දැන් මම විදේශ ඇමති කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පූර්ණ අනුමැතිය ඇති. මම මානව හිමිකම් කවුන්සලයට ප්‍රතිඥාවක් දුන්නා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ගරු සබ්‍රි ඇමතිතුමා ඒ කාලේ අධිකරණ ඇමතිතුමා සඳහන් කළ පරිදි අපි සියලු දෙනාම එක්කවසු වෙලා නීතිපතිතුමා සමඟ අපි මේ නීතිය නවීකරණය කරන්න උත්සාහයක් දැරුවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙන පරිදි මම ඒතුමා සමඟ සම්පූර්ණයෙන් එක කරනවා. The best is the enemy of the good මම හිතන හැටියට. යම් කිසි දෙයක් ප්‍රයෝජනවත් නම් පියවරෙන් පියවර එක් කළ යුතුයි. සර්ව සම්පූර්ණ දේ ලැබෙන තුරු අපි සිටින්න හොඳ නැහැ. එතකොට ඒ ප්‍රතිපත්තිය අනුකූලව තමයි ගරු සබ්‍රි ඇමතිතුමා මම අපි සියලු දෙනා මේ පනත අලුත් පනත සකස් කිරීමට උත්සාහ දැරුවේ. ඒ අතර හදිස්සියම අවශ්‍ය සංශෝධන අපි ගෙනාවා පාර්ලිමේන්තුවට ගෙනාවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය මම රටේ විදේශ ඇමතිවරයාට ඒ කාලේ මේ ප්‍රතිඥාව දුන්නා ජාත්‍යන්තර ප්‍රජාවට මොරටෝරියම් අර අලුත් පනත ගේන තුරු අපි මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නේ නැහැ කියලා. දැන් ඒ පොරොන්දුව කඩ වුණා. ඒකත් විදේශ ඇමතිවරයාගේ වරද නෙමෙයි. එතුමා ගත් తీරණ නෙමෙයි. හැබැයි දැන් ඒ නිසා තමයි දැන් ගියේ සතියේ අමෙරිකානු එක්සත් ජනපදය හා යුරෝපීය සංවිධානය කොළඹ නියෝජනය කරන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ටිකක් තද බල ප්‍රකාශයක් නිකුත් කළා. මේක වැරදි කියලා කරන්න එපා කියලා. ඉතින් ඒකෙන් අර විපක්ෂ නායකතුමා සඳහන් කළ පරිදි විශ්වාසයේ දෙදරණ තත්වයකට පත් වුණා. දැන් විදේශ ඇමතිවරයා වගකීමෙන් රටේ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ඇතිව ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රතිඥාවක් දුන්නා නම් ඒක අමුවම ඊට පස්සේ උල්ලංඝනය කරනවා නම් ඊළඟට දෙන ප්‍රතිඥාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. අන්න ඒ ප්‍රශ්නේ මම දන්නවා පෞද්ගලිකව මගේ අත්දැකීම් තුළ ඒ කාලේ විදේශ ඇමතිවරයෙක් හැටියට ඒ ප්‍රශ්නේ මතුවුණා. ඉතින් අතනසෙන් ඒක මේ කරු දැන් මම දැක්කා මේ රූපවාහිනියේම දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා කාන්තාවන් රැස් වුණා මන්ත්‍රීවරයෙකුත් හිටියා. එතකොට ඒ උද්ඝෝෂණය ඉවරයි බොහොම සාමකාමී උද්ඝෝෂණය සම්පූර්ණ විනයක් එක්ක. ඊට පස්සේ ඒක ඉවරයි ඒගොල්ලෝ ගෙදර යනවා ස්තුති කතා කරනකොට මේ තරුණ ජල ප්‍රහාරයක් එල්ල කරලා මන්ත්‍රීතුමියගේ සාරිය ඔක්කොම වතුර. ඉතින් මෙන්න මේවා දකිනකොට අපේ රටේ ප්‍රතිරූපයට ලොකු කැලණක් වෙනවා.
Honourable Member, 2 minutes, please.
එතකොට එතනින් නවතින්නේ නැහැ. මේ දැන් GSP ප්ලස් ආනේ වැනි දේවල් දැන් ඒක ලැබෙන්නේ අපි ජාත්‍යන්තර ගිවිසුම් 27කට අනුගත වෙනවා නම් පමණයි. ඉතින් මේ විදිහේ දේවල් වෙනකොට ඒකෙන් ලොකු ප්‍රශ්න රටට ඇතිවෙනවා. ඒ කාලේ ඉතා සීමිත නිසා දැන් ගියේ සතියේ ඇන් මරි ට්‍රෙවෙලියන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු හා පුදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය ඇමතිනිය. එතුමිය අනතුරු ඇඟවීමක් කළා. අපේ රට සම්බන්ධයෙන් පමණක් නෙමෙයි එතුමිය කිව්වා දකුණු ආසියාවේ රටවල් කිහිපයක දැන් නැතිවරණ පැවැත්වෙනවා. දැන් මේ මාසේ බංග්ලාදේශයේ මාර්තු අප්‍රේල් ඉන්දියාවේ ඊට පස්සේ ලංකාවේ. ඉතින් මේ විදිහේ තත්ත්වයක් තුළ මේ සිවිල් සමාජයට අවකාශ ලබා දෙන්න ඕනේ. ඉතාමත් වැදගත් කියලා මාධ්‍ය නිදහස. ඒක මේ විශේෂයෙන් සඳහන් කළා මාධ්‍ය නිදහස. දැන් මේ සම්බන්ධයෙන් ගරු මනුෂ නානකර එමෙතුමා සඳහන් කළා මේ ඔන්ලයින් සේෆ්ටි බිල් මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත පනත. ඒ කියන්නේ අසාධාරණ චෝදන අපහාස කරනකොට ඒ අය රැක ගැනීම සඳහා ඒ පනත ගෙනවා කියලා. හැබැයි එතනින් නැවතුනේ ඊට උඟාක් එහා ගියා. ඒ කියන්නේ ජනාධිපතිට ඕනේ වෙලාවක පුළුවන් ඒ පත් කරන කොමසාරිස්වරුන් අයින් කරන්න. මේ විවස්සා සභාවට දැන්වීමක් පමණයි. මොකද්ද ඇත්ත මොකද්ද බොරු? ඒ පිළිබඳ දේව වරමක් වගේ සර්වදර බලධාරී කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. බලපත්‍ර අහෝසි කරන්න පුළුවන්, දඬුවම් පනවන්න පුළුවන්. ඒතකොට ඒ විතරක් නෙමෙයි මේක තුන් වැදෑරුම් ප්‍රහාරයක් මාධ්‍ය නිදහසට. අනිත් එක තමයි මේ විකාශන නියාමන අධිකාරිය දැන් ඒකත් කියනවා. ඊට පස්සේ ජනාධිපතිතුමා පත් කළා තියෙනවා කොමිෂන් සභාවක් හිටපු අග්‍රමිනිස්ත්‍රය කාර්යවර්ගයේ ප්‍රධානත්වයෙන්. ඒකේ විෂයපටයට අයත් වෙනවා මේ මැතිවරණ කාලේ දැන් එන වෘද්දේ ජනාධිපති වෙන්නත් එනවා පාර්ලිමේන්තු මැතිවරණත් එනවා මේ 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 සියල්ලක්ම ළඟදී සිදුවන
අවස්ථාවකදී
මැතිවරණ නීති සම්බන්ධයෙන් නිර්දේශ කරන්නයි කියලා ඒ කොමිෂන් සභාවට දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ විදිහේ දේවල් අපේ රටට හොඳ දේවල් නෙවෙයි. අවසාන වශයෙන් මම දන්නවා මේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉතාමත් දක්ෂ නිලධාරීන් ඉන්නවා. මම සීරසියක් එක වෙනවා දිවාරය බලන්න නැතුව වැඩ කරන නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම මම ඇමතිවරයාට සුබ පතනවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරු වලට අපේ මේ අපේක්ෂකයන් පත් වෙලා තිනවා. හා විශේෂයෙන් ඔබතුමා මේ විදේශ සේවයේ පුද්ගලයන්ට තානාපති තනතුරු ලබා දීලා තියෙනවා. ඒක ඉතාමත් වැදගත්. ඒ දිරිමත් කිරීම සඳහා මොටිවේෂන්. ඉතින් මේ සියල්ලක්ම සඳහන් කරමින් ගරු අලි සබ්‍රි විදේශ ඇමතිතුමා අපේ ප්‍රණාමය උද කරමින් මම නවතිනවා ගරු මන්ත්‍රීතුමනි.
Thank you.